ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයට 2013 වර්ෂයේදී විශේෂ සිදුවීමක් සිද්ධ වෙනවා. ඒ තමයි තාක්ෂණ වේදය විෂය ධාරාව මේ ක්ෂේත්‍රයට හඳුන්වා දීම. ඉතින් මේ තාක්ෂණ වේදය විෂය ධාරාව අධ්‍යාපන ක්ෂේත්‍රයට හඳුන්වලා දෙනවත් එක්කම අපේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉතිහාසය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඇත්තටම කිව්වොත් අපේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිව්වන හැරවුම් ලක්ෂ්‍ය විදිහට මේ තාක්ෂණ වේද විෂය ධාරාව හඳුන්වා දීමේ සිද්ධිය හඳුන්වන්නට පුළුවන්. ඉතින් අද අපේ වැඩසටහනේ අරමුණ තාක්ෂණ වේද විෂය ධාරාව සම්බන්ධයෙන් මූලික දැනුමක් ඔබ වෙත ලබා දීම. ඉතින් අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ජාතික මට්ටමේ සම්පත්දායක DM නායන ප්‍රදීප් මහත්මයා. තාක්ෂණ වේද විෂය ධාරාව ගැන කතා කරොත් ඒ සම්බන්ධයෙන් කතා කරන්න සුදුසුම පුද්ගලයා අපේ මධ්‍යම පළාතේ ඉන්න ඊට සුදුසුම පුද්ගලයා විදිහට මෙතුමම හඳුන්වන්න පුළුවන්. මොකද කියලා ගත්තොත් ජාතික අධ්‍යාපන ආයතනයේ උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණ වේදය හා කෘෂි විද්‍යාව යන විෂයන්වල විෂයමාලා සංස්කාරක කමිටුවේ සාමාජිකයෙක් විදිහට ඔහු දැනට කටයුතු කරනවා. ඉතින් ආයුබෝවන් කියලා පිළිගන්නවා නයන ප්‍රදීප් මහත්මයා වැඩසටහනට.
ආයුබෝවන් නාරද.
ඉතින් නයන මහත්මයා, අපි දන්නවා මේ තාක්ෂණ වේදයේ විෂය ධාරාව අපේ අධ්‍යාපන පද්ධතියට හඳුන්වලා දීලා දැන් වසර 8ක් පමණ වෙනවා. ඉතින් මේ තාක්ෂණ වේදයේ විෂය ධාරාව කියන්නේ අපේ ලංකාවේ අධ්‍යාපන පද්ධතිය ඇතුලේ තරමක් අලුත් අත්දැකීමක් ශිෂ්‍යයන්ට, ගුරුවරුන්ට ඒ වගේ. ඉතින් මේ මම කැමති දැනගන්න මේ තාක්ෂණ වේදයේ විෂය ධාරාව අපේ අධ්‍යාපන පද්ධතියට හඳුන්වලා දෙන්න හේතුව මොකද්ද? අපිට ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද?
ඔව් නරද. අර වා කිව්වා වගේ ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ එක විදියකට හැරවුම් ලක්ෂයක් කියලා අපිට තාක්ෂණ විෂය ධාරාව හඳුන්වලා දුන්න එක කියන්න පුළුවන්. හේතුව තමයි මෙච්චර නිදහසෙන් පස්සේ කාලයක් අපේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඒ අධ්‍යාපන ක්‍රමවේද විෂය ධාරාවන් නිර්මාණය වෙලා තිබ්බේ සාම්ප්‍රදායිකව දැනුම පදනම් කරගෙන. එහෙම නැත්නම් කටපාඩම් කරන ක්‍රමවේදත් එක්ක දරුවන්ට අධ්‍යාපනයේ දක්ෂතා පෙන්වන්නට ඒ ක්‍රමවේද ඇතුලේ සමහර වෙලාවට ඒ දරුවන්ව මැන්නේ එයාලගේ සැබෑම කුසලතා මනින්ට අවස්ථාවක් ඒ අධ්‍යාපන ක්‍රම තුල තිබුණේ නැහැ. එතකොට ගොඩාක් දක්ෂ දරුවෝ හිටියා. එයාලට ඒ අධ්‍යාපන රටාව ඇතුලේ පැවැත්මක් තිබ්බේ නැහැ. ඉතින් ඒ රටාව වෙනස් කිරීම එක අරමුණක් වුණා ඔය තාක්ෂණ වේද විෂය ධාරාව හඳුන්වලා දෙන්න. ඊළඟ කාරණේ තමයි ඔය 2013 වසරට ආසන්න වෙනකොට ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ තිබ්බ විෂය ධාරාවන් ටික, ප්‍රධාන විෂය ධාරාවන් කලා විෂය ධාරාව, විද්‍යා විෂය ධාරාව සහ වාණිජ්‍ය විෂය ධාරාව, ওই විෂය ධාරාවන් වලින් දරුවෝ 151ක් විතර, කලා විෂය ධාරාව තමයි හැදෑරුවේ 122ක් වගේ ප්‍රමාණයක් තමයි විද්‍යා විෂය ධාරාව හැදෑරුවේ. ඊළඟට වාණිජ්�ය විෂය ධාරාව 127ක් විතර හදාන්නවා. එතකොට එවකට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගන්නවා රැකියා වෙළඳපොළ පදනම් කරගෙන ඔය ව්‍යුහය වෙනස් කරන්න. ඔය කලා විෂය ධාරාව 151ක් හදාරපු දරුවෝ ප්‍රමාණය 125 දක්වා අඩු කරන්නටත්, ඊළඟට විද්‍යා සහ තාක්ෂණ වේදය හදාරන දරුවෝ ප්‍රමාණය 140කට ආසන්න ප්‍රමාණයකට වැඩි කරන එක තමයි ඒ සැලැස්මේ මූලිකව තිබ්බේ. එතකොට මේ වෙනකොට අර කිව්වා වගේ අවුරුදු 8කට ආසන්න කාලයක් ගෙවිලා තියෙනවා. මේ වෙනකොට ඒ ඉලක්කවලට ක්‍රමයෙන් ළඟා වෙමින් ඉන්නවා. එතකොට එවකට ඒ තිබ්බ අනුපාතයේ තිබ්බ ලොකුම ප්‍රශ්නේ අපේ විශ්වවිද්‍යාලවලට ගන්න දරුවන්ගෙන් වැඩි කොටසක් අපි ගන්නවා කලා විෂය ධාරාවට. නමුත් රැකියා වෙළඳපොළට ගියාට පස්සේ සමහර වෙලාවට රැකියා වෙළඳපොළයි ඒ දරුවෝ ඉගෙනගත් එකේ යම් නොගැලපීමක් තිබ්බා. ඒ නොගැලපීමත් එක්ක ඒ දරුවන්ට රැකියාවන් සොයාගෙන ඉන්න උනා අවුරුද්ද දෙක. ඒක සමාජ ප්‍රශ්නයක් වුණා. සමහර වෙලාවට රැකියා වෙළඳපොළේ රැකියාවල් ඕනේ තරම් තියෙනවා. හැබැයි ඒ හැමදාම රැකියා අභ්‍යර්ථු තියෙනවා. එකම රැකියා අභ්‍යර්ථුවට කිහිප සැරයක් සමාට දැන්වීම් දානවා බඳවගන්ටේ අදාළ උපාධිධාරීන්. නමුත් ඒකට සුදුසු පිරිසක් හිටියේ නැහැ. ඉතින් ඒක සමාජ ප්‍රශ්නයක් වුණා. ඒක එක ආසන්නම හේතුවක් වෙනවා තාක්ෂණයේ විෂය ධාරාව හඳුන්ලා දෙන්න.
නයන මහත්මයා, දැන් තාක්ෂණවේදයේ විෂය ධාරාව ගත්තම මේ විෂය ධාරාව මොන මොන ශාස්ත්‍රයන් ආවරණය වෙන විදිහටද සකස් වෙලා තියෙන්නේ? අපිට ඒ ගැන සඳහනක් කළොත්
මෙහෙමයි නේද? ඔය තාක්ෂණ විෂය ධාරාව මූලිකවම එක විදිහකට අපිට කියන්න පුළුවන් ඉංජිනේරුමය විෂය ධාරාවක්, ප්‍රායෝගික ක්‍රියාකාරකම් පදනම් කරගත්ත විෂය ධාරාවක්. එතකොට ඒ තාක්ෂණවේදී විෂය ධාරාව අපිට ප්‍රධාන කාණ්ඩ දෙකට වෙන් වෙනවා. එකක් අපි කියනවා ඉංජිනේරු තාක්ෂණවේදය කියලා. ඒ ඉංජිනේරු තාක්ෂණවේදයට මූලිකව මෝටර් මැකැනික්, ඉලෙක්ට්‍රොනික්, සිවිල් ඉංජිනේරින් වගේ කොටස් තමයි ආවරණය වෙන්නේ. එතකොට ඒ තාක්ෂණ විෂය ධාරාවේ දෙවැනි කොටස ජෛව පද්ධති තාක්ෂණවේදය කියලා අපි කතා කරනවා. ඒ ජෛව පද්ධති තාක්ෂණවේදයට ආවරණය වෙනවා ප්‍රධානම කෘෂිකාර්මික ක්‍රියාකාරකම් සහ කෘෂිකර්මය පදනම් කරගත්ත ගොඩක් වෙලාවට ටෙක්නොලොජිස්, එහෙම නැත්නම් කෘෂිකර්මයට අදාළ තාක්ෂණයන්. මම උදාහරණයක් දෙයක් ගන්නවා. අපිට ආහාර විද්‍යාව ආශ්‍රිත තාක්ෂණවේදයන්, ඊට පස්සේ අපිට ගන්න පුළුවන් භෝගාශ්‍රිත තාක්ෂණවේදයන්, සත්ව පාලනය ආශ්‍රිත තාක්ෂණවේදයන්. ওই විදිය තාක්ෂණවේදයන් තමයි ජෛව පද්ධති තාක්ෂණවේදයට අයිති වෙන්නේ. එතකොට අපේ විෂය ධාරාවේ ප්‍රධානම විෂයන් තුනක්, සාම්ප්‍රදායිකව ලංකාවේ තියෙන උසස් පෙළට අදාළ විෂයන් විදිහට විෂයන් තුනක් තියෙන්නේ. ඒ විෂයන් තුනක් තමයි තාක්ෂණවේදයටත් තියෙන්නේ. එකක් අපි තෝරගන්න ඕනේ ජෛව පද්ධති තාක්ෂණය හෝ එහෙම නැත්නම් ඉංජිනේරු තාක්ෂණවේදය. ඊළඟට විෂය ධාරාවක් වෙනවා අනිවාර්යයෙන්ම කරන්න ඕනේ විෂයක්. ඒක දෙවෙනි කාණ්ඩයට එනවා. ඒක අපි කියනවා තාක්ෂණය සඳහා විද්‍යාව කියලා. ওই තාක්ෂණය සඳහා විද්‍යාවට මූලිකට අපේ දරුවන්ට ඉගෙන ගන්න තියෙන්නේ අර කියපු ඉංජිනේරින් ටෙක්නොලොජි, එහෙම නැත්නම් ඉංජිනේරු තාක්ෂණවේදය, එහෙම නැත්නම් බයෝසිස්ටම් ටෙක්නොලොජි, එහෙම නැත්නම් අපි කියනවා ජෛව පද්ධති තාක්ෂණවේදය. ඒ දෙක ඉගෙන ගැනීමට අවශ්‍ය මූලික විද්‍යා සංකල්ප ටික තමයි දෙවෙනි විෂය කාණ්ඩය යටතේ ඉගෙන ගන්න දරුවන්ට තියෙන්නේ. තුන්වෙනියට තියෙන විෂය කාණ්ඩයට ඒක අපි කියනවා බකට් සබ්ජෙක්ට් එකක් කියලා. එතන අපිට විෂයන් තෝරගන්න දරුවන්ට දීලා තියෙනවා එයාලගේ හැකියාවන් වලට සහ එයාලගේ කැමැත්ත මත. එතන විෂයන් තියෙනවා 11ක්. එතකොට ඒ විෂයන් ඇතුලේ දරුවන්ට නිදහස දීලා තියෙනවා ලොකු පරාසයක විෂයන් තෝරගන්න. මම උදාහරණයක් ගත්තොත් යම් කෙනෙක් ඉන්නවා නම් චිත්‍රවලට දක්ෂ කෙනෙක්, එයාට චිත්‍ර කලාව ඉගෙන ගන්න පුළුවන්. එහෙම නැත්නම් යම් කෙනෙක් ඉන්නවා නම් ගෘහ විද්‍යාවට කැමති, එයා ඒ මාවතේ යන්න සැලසුමක් තියෙනවා නම් එයාට ගෘහ විද්‍යාව තුන්වෙනි විෂය කාණ්ඩය විදිහට තෝරගන්න පුළුවන්. සමහරලාට IT තෝරගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට තෝරගන්න පුළුවන් IT තෝරගන්න පුළුවන්. අපිට ඒ හැරුණාම තව ඕනනම් වෙනස්ම විෂයකට අවශ්‍ය නම් යන්න පුළුවන් භූගෝල විද්‍යාව වගේවා තෝරගන්න අවස්ථාව දීලා තියෙනවා. යම් කෙනෙක් ඉන්නවා නම් එයා ගණිතමය හැකියාවක් ගොඩක් තියෙන, ගණිතය විෂය ධාරාවට අදාළ සබ්ජෙක්ට් එක්කුත් සරල ගණිතයක් තියෙනවා දාලා අර බකට් සබ්ජෙක්ට් විදිහට. ඒතර ප්‍රධානම ওই විෂය තුන තමයි ඉගෙන ගන්න තියෙන්නේ. එකෝ ජෛව පද්ධති, එහෙම නැත්නම් ඉංජිනේරු දෙකෙන් එකක්. ඊට පස්සේ තාක්ෂණය සඳහා විද්‍යාව කියන එක සහ අර විෂය බකට් සබ්ජෙක්ට් වලින් එකක් තමයි තෝරගන්න තියෙන්නේ.
ඔව්, ඔබතුමා සඳහන් කළා මේ විෂය ධාරාව ඇතුලේ අර සාම්ප්‍රදායික කටපාඩම් කිරීම පදනම් කරගත්ත ඒ ආශ්‍රිත උත්තර ලියන ඒ ක්‍රමවේදයන්ගෙන් ඔබට ගිහිල්ලා විශේෂිත ක්‍රමවේදයන් පාවිච්චි කළ මේ දරුවන්ගේ දක්ෂතා හා කුසලතා මනින ක්‍රමයක් තමයි ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඔව්, එතකොට පැහැදිලි කරන්න පුළුවන් ද ඔබතුමාට මේ මොනවද මේ දරුවන්ගේ කුසලතා හා දක්ෂතාවයන් මනින්න පාවිච්චි කරන ක්‍රමවේදයන් කියලා?
මෙහෙමයි, ඔය ඉංජිනේරු තාක්ෂණවේදය ගත්තත් ජෛව පද්ධති තාක්ෂණවේදය ගත්තත් ඒ විෂයන් සකස් වෙලා තියෙන්නේ අපි කියමුකෝ පීරියඩ් 500කට ආසන්න ප්‍රමාණයක් උසස් පෙළ විෂයකට තියෙනවා දරුවෙක් ඉගෙන ගන්න. එතකොට මම උදාහරණයක් විදියට ගන්නම් ජෛව පද්ධති තාක්ෂණය. ඉංජිනේරු තාක්ෂණයේ ඊට සමානයි. එතකොට ඒ පීරියඩ් 500 ගානේ 240කට ආසන්න ප්‍රමාණයක් වෙන් කරලා තියෙන්නේ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා. ඇත්තටම කියනවා නම් ඒ සමහර ප්‍රායෝගික පරීක්ෂණය වලට තමයි වැඩි කාලයක් වෙන් කරලා තියෙන්නේ ඒ පාඩමට අදාළව. එතකොට ඒ පීරියඩ්ස් 500 ගානේ 240ක්ම ප්‍රායෝගික පරීක්ෂණ වලට. ජෛව පද්ධති තාක්ෂණය ගත්තොත් ඒ ප්‍රායෝගික පරීක්ෂණ 170කට ආසන්න ප්‍රමාණය පොඩි පොඩි පරීක්ෂණ තියෙනවා. ඒතකොට ඒවා දරුවෝ දැනගත්තොත් විභාගයට ගියාම ලිඛිත පරීක්ෂණයට ඒ දරුවන්ට ලකුණු මුලින්ම 125ක් විතර දුන්නා, ඊට පස්සේ 30 කරා, ඊට පස්සේ ටික ටික වැඩි කරගෙන ඉදිරියේදී 140කට ආසන්න ප්‍රමාණයක් ප්‍රායෝගික පරීක්ෂණ පදනම් කරගෙන ලකුණු දෙන්න තමයි මේ විෂය ධාරාවේ සැලසුම් කරලා තියෙන්නේ. ඊට අමතරව ලිඛිත ප්‍රශ්න පත්‍රයටත් අහන ප්‍රශ්නවලින් සැලකිය යුතු ප්‍රමාණයක් අහන්නේ ප්‍රායෝගික පරීක්ෂණ පදනම් කරලා. එතකොට යම්කිසි දරුවෙක් ඒ ප්‍රායෝගික පරීක්ෂණවල නියැලිලා ඉන්නවා නම්, ඒවයි කුසලතාවයන් වර්ධනය කරගෙන ඉන්නවා නම්, ඒ දරුවට බොහොම ලේසියෙන් කෙලින්ම ප්‍රායෝගික පරීක්ෂණයට ගිහිල්ලා මුළු ලකුණු ප්‍රමාණය, ඒ කියන්නේ 100ෙන් 40කට ආසන්න ප්‍රමාණයක් බොහොම ලේසියෙන් ගන්න පුළුවන්. ඊට අමතරව ලිඛිත ප්‍රශ්න පත්‍රෙත් ප්‍රායෝගික පරීක්ෂණ පදනම් කරගෙන සෑහෙන ප්‍රමාණයක් හානින්දා එතන සෑහෙන ලකුණු ප්‍රමාණයක් ගන්න පුළුවන්. ඒක නිසා ඒ දරුවන්ට අර සාම්ප්‍රදායිකව පාඩම් කරලා ලකුණු ගන්නවට වඩා ඒ ප්‍රායෝගික කුසලතාවයන් ඒ දරුවා තුළ තියෙනවා නම් ලකුණු ලැබෙන ක්‍රමවේදයක් තමයි මෙතනදී ක්‍රියාත්මක වෙන්නේ. එතකොට එයාලට ප්‍රායෝගික පරීක්ෂණවලට වෙනම ලිඛිත පරීක්ෂණයට අමතරව, එහෙම නැත්නම් ලිඛිත විභාගයට අමතරව විභාගයක් විදිහට ඒක තියෙන්නේ, ඉංජිනේරු තාක්ෂණවේදයාත් ජෛව උපදිත තාක්ෂණවේදයාත්. ඒක නිසා ළමයින්ට පාඩම් කිරීමෙන් එහා ගිහිල්ලා යාලට ඒ හස්ත කුසලතා ඒ කුසලතාවයන් තියෙනවා නම් ඒ දේවල් කරන්න පුළුවන් නම් ඒ ගනුම් පළවලට ඒ දරුවෝ ඉන්නවා නම් ඒ ඕනේ මට්ටමට ඇවිල්ලා බොහොම ලේසියෙන් ඒ ළමයින්ට ලකුණු ගන්න පුළුවන්. ඒක නිසා එතෙන්දී අර කිව්වා වගේ පාඩම් කිරීමේ හැකියාවක් නැති ඒවට ආසා නැති දරුවන්ට අසාධාරණයක් මෙතෙන්දී සිද්ධ වෙන්නේ නැහැ.
ඔව්, අපිට ඔබතුමාගෙන් මේ හොඳ අවබෝධයක් ලැබුණා මේ විෂය ධාරාව ඇතුලේ කොහොමද මේ ප්‍රායෝගික පරීක්ෂණ පදනම් කරගෙන මේ දේවල් සිද්ධ වෙන්නේ කියලා. ඉතින් නයන මහත්මයා, අපි දැනගන්න කැමති දැන් මේ උසස් පෙළ මට්ටමින් එහාට මේ තාක්ෂණවේදයේ විෂය ධාරාව ඉගෙනගෙන ගියාට පස්සේ දරුවෙකුට විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ඒ වෙන් වෙලා තියෙන ඉඩකඩ කොහොමද, මොන වගේ පාඨමාලාද හදාරන්නට ලැබෙන්නේ, අන්න ඒ වගේ දේවල් ගැන අපිට පැහැදිලි කිරීමක් අවශ්‍යයි ඔබතුමාගෙන්.
ඔව්, මේ වෙනකොට ඇත්තටම තාක්ෂණ විෂය ධාරාව පටන් අරගෙන 2013 හඳුන්වලා දෙනවා. 2015 පළවෙනි දරුවෝ කණ්ඩායම උසස් පෙළට පෙනී හිටිනවා. එතකොට ඒ දරුවෝ මේ වෙනකොට විශ්වවිද්‍යාලවලට තේරිලා සමහර විශ්වවිද්‍යාලවල යාලගේ අවසන් අදියරට ඇවිල්ලා තියෙන්නේ. ලංකාවේ තියෙන ප්‍රධානම විශ්වවිද්‍යාල ටිකෙන් නාරද වැඩි කොටසක් කීපයක් හැරෙන්න ඉතිරි සියලුම විශ්වවිද්‍යාලවලට අපේ දරුවෝ මේ වෙනකොට තාක්ෂණ විෂය ධාරාව හදාරපු අයව බඳව ගන්නට ඒ අදාළ පීඨ, ඒ අදාළ විද්‍යාගාර සහ සියලුම පහසුකම් ප්‍රතිපාදන මේ වෙනකොට ලැබිලා තියෙනවා. ඒක නිසා ඒ තියෙන උපාධිය ගුණාත්මය ඉහළ මට්ටමක නඩත්තු වීමක් අපිට දකින්න පුළුවන්. විශේෂයෙන් ඒ විශ්වවිද්‍යාල පද්ධතියවලට හඳුන්ලා දීලා තියෙන ඒ විෂය ධාරාවන්, එහෙම නැත්නම් ඒ කෝස් වලට තියෙන ඒ කෝසස් බැලුවොත් එහෙම ගොඩාක් අලුත් ඒවා. ඒ කියන්නේ කාලීන ඒවා. සමහරට ලෝකේ යන ප්‍රවණතාවයන් එක්ක ඒවට ගැළපෙන ඒ කෝසස් තමයි, එහෙම නැත්නම් උපාධීන් තමයි හඳුන්ලා දීලා තියෙන්නේ. මම උදාහරණයක් දෙකක් ගන්න පුළුවන්. අපිට ගන්න පුළුවන් යාපනයේ විශ්වවිද්‍යාලයට ගියොත් එහෙම ඒ යාපනයේ විශ්වවිද්‍යාලයේ යන දරුවන්ට ඉගෙන ගන්න අවස්ථාවන් දෙකක් තියෙනවා. එකක් තමයි ආහාර නිෂ්පාදනය පිළිබඳ ජෛව පද්ධති තාක්ෂණවේදය, එහෙම නැත්නම් ෆුඩ් සයන්ස් වලට රිලේටඩ්, බයෝ සිස්ටම් වලට රිලේටඩ් ෆුඩ් සයන්ස් ගැන කතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් අලුතෙන්ම ලංකාවට හඳුන්වලා දුන්න කෝස් එකක් අපි කියනවා ග්‍රීන් ෆාමින් කියන එක. අද වෙනකොට ලෝකේ ග්‍රීන් කන්සෙප්ට් එක කියන එක හැමතැනම කතා කරනවා. ඒක ආයතනවලට, කර්මාන්තවලට, පාසල් මට්ටමට ඒ හැමතැනම අද වෙනකොට කතා කරනවා ග්‍රීන් කන්සෙප්ට් එක කියන එක. කියන්නේ ලෝකේ අත්‍යවශ්‍ය කාරණයක් වෙලා. නමුත් ඒවා ඉම්ප්ලිමන්ට් කරන්න, එහෙම නැත්නම් ඒවා හඳුන්වලා දෙන්න අද වෙනකොට ඒවයි නිපුණතාවයක් තියෙන පිරිස හරිම අඩුයි. ඉතින් හෙට දවසේ ඒ විදිය දේවල් වලට තමයි වෙළඳපොළ සකස් වෙන්නේ. ඉතින් ඒ විදිය දරුවන්ට ඔය වාණිජ හරිත ගොවිතැන වගේවා යාපනයේ විශ්වවිද්‍යාලය වගේවා හඳුන්ලා දීලා තියෙනවා. ඉතින් ඒ දරුවන්ට ඒ අදාළ ආයතනවල අනිවාර්යයෙන්ම රැකියාව වෙළඳපොළේ ඉඩක් වෙන් වෙනවා. ඊළඟට අපි යන් නාරද අපිට ගන්න පුළුවන් තව විශ්වවිද්‍යාලයක් අපි ගත්තොත් කොළඹ විශ්වවිද්‍යාලය, ලංකාවේ තියෙන ඉහළම විශ්වවිද්‍යාලයක්. මේ වෙනකොට එයාලා ඔෆර් කරලා තියෙනවා, එහෙම නැත්නම් එයාලා මේ වෙනකොට බඳව ගන්නවා ජෛව පද්ධති තාක්ෂණය සහ ඉංජිනේරු තාක්ෂණ වේදී සඳහා දරුවෝ. ඒ මම යන්නම් ජෛව පද්ධති තාක්ෂණයට. එතැන්දී පාරිසරික ජයුපදය තාක්ෂණය කියන උපාදියලා හඳුල්ලා දෙනවා. ඊළඟට කෘෂිකර්ම ජයුපදය තාක්ෂණ උපාදය හඳුල්ලා දෙනවා. එතකොට ඒක ඇතුලේ ලංකාවේ කෘෂිකර්ම ශේත්‍රය ගත්තත් ඉංජිනේරු අනිත් ශේත්‍ර ගත්තත් හිඩසක් තිබ්බ අඩුවක් තිබ්බ දෙයක් පුරවන්න ඒ දරුවන්ට රැකියාව වෙළඳපොලේ අවස්ථාවක් හම්බ වෙනවා. ඊට අමතරව ඔය ඉංජිනේරු තාක්ෂණ වේදේ හෝ එහෙම නැත්නම් ජෛව පද්ධති තාක්ෂණයත් එක්ක තුන්වෙනි විෂය ධාරාව විදිහට ඒ දරුවන්ට තෝරගන්න පුළුවන් කියලා මම මුලින්ම කිව්වා IT කියන එක එහෙම නැත්නම් ইনফরমේෂන් ටෙක්නොලොජි කියන එක. එතකොට ඒ විදිය සබ්ජෙක්ට් එකක් තෝරගත්තත් ඒ දරුවන්ට වෙනම ICT වලට අදාළව වෙනම උපාධි ගණනාවක් ප්‍රධාන විශ්වවිද්‍යාල හයිකින් විතර ඔෆර් කරලා තියෙනවා. එතකොට ඒ විශේෂයෙන් ජයවර්ධනපුර කැම්පස් එකේ තොරතුරු සන්නිවේදන තාක්ෂණවේදී කියන උපාධිය, ඊළඟට යාපනෙත් ඒකම තියෙනවා, ඊළඟට කැලණි විශ්වවිද්‍යාලය, අග්නිදිග විශ්වවිද්‍යාලය වගේ වෙයි, රජරට විශ්වවිද්‍යාලය, රුණ විශ්වවිද්‍යාලය. ওই විශ්වවිද්‍යාල ටිකේම සාමාන්‍යයෙන් මැත්ස් කරලා IT ඩිග්‍රී එකක් කරන අයට අමතරව ටෙක්නොලොජිත් එක්ක එයාලා ICT කියන විෂය ධාරාව තුන්වෙනි විෂය ධාරාව විදිහට තෝරගත්තොත් එයාලටත් යන්න පුළුවන් ඔය ICT ඩිග්‍රී එකකට යන්න. එහෙම නැත්නම් තොරතුරු සන්නිවේදන තාක්ෂණ වේදේ වගේ උපාධියක් තෝරගන්න පුළුවන්. ඒතකොට අර විෂය ධාරාවන් දෙකටම ඍජු ලෙසම බැඳිලා ඉන්න ඕනේ අවශ්‍ය නම් යම් කෙනෙක් ඉන්නවා නම් IT වලට ඉන්ට්‍රස්ට් එක්කෙනෙක්, එයා එහෙම නැත්නම් ඒවට කැමති එක්කෙනෙක් ඒවට යොමු වෙන්න පුළුවන්. ඔය අපි කතා කරේ ලංකාවේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් ප්‍රදානය කරන උපාධි පාඨමාලාවන් සහ විශ්වවිද්‍යාල. අපි දන්නවා නාරද ලංකාවේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් පාලනය නොවන තව විශ්වවිද්‍යාල දෙකක් තියෙනවා, සාගර විශ්වවිද්‍යාලය සහ ඊට අමතරව අපි කියන්නේ යුනෝටෙක්, එහෙම නැත්නම් අපි කියනවා නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය යටතේ තියෙන ඒ වෘත්තීය තාක්ෂණික විශ්වවිද්‍යාලෙත් උපාධි පාඨමාලාවක් ඔෆර් කරලා තියෙනවා. එහෙම නැත්නම් ලබා දෙන්නට සූදානම් කරලා තිනවා මේ වෙනකොට දරුවෝ ඉගෙන ගන්නවා ඔය තාක්ෂණ වේදේ විෂය ධාරාව හදාරන දරුවන්ට.
ඔව් නයන මහත්මයා, දැන් අපි දන්නවා කලා විෂය ධාරාව වගේ විෂය ධාරාවක් හදාරලා යම් දරුවෙකුට විශ්වවිද්‍යාලයට යන්න බැරි වෙනවා. ඒ වගේ වෙලාවකදී ඒ වගේ විෂය ධාරාවක් හදාරපු දරුවෙකුට විවිධාකාර අවස්ථා තියෙනවා. අපි ගත්තොත් බාහිර උපාධි පාඨමාලා වගේ දේවල් හදාරන්න පුළුවන්. ඉතින් විද්‍යා විෂය ධාරාව ඒ වගේ විෂය ධාරාවන් වලත් ඒ වගේ අවස්ථා තියෙනවා. ආය ගත්තොත් දැන් අපි වාණිජ විෂය ධාරාව වගේ ගත්තොත් විවිධාකාර පාඨමාලා තියෙනවා අපිට හදාරන්න පුළුවන්. වාණිජ ඒ ශේෂ්ත්‍රයට අදාළ විවිධාකාර පාඨමාලා තියෙනවා. වැඩිදුර අධ්‍යාපනය දැන් හදාරන්න මේ විශ්වවිද්‍යාලයට යන්න බැරි වුණොත්, එතකොට දැන් මේ තාක්ෂණික නැත්නම් මේ තාක්ෂණ වේදයේ විෂය ධාරාව හදාරලා යම් දරුවෙකුට අපි හිතමු යන්නට බැරි වෙනවා විශ්වවිද්‍යාලයට යම් ලකුණු මදිවීමක් හෝ ඒ වගේ දෙයක් නිසා. ඒ වගේ අවස්ථාවකදී මොන වගේ විකල්ප මාර්ගද ඒ වගේ දරුවෙකුට තමන්ගේ අධ්‍යාපන කටයුතු වැඩිදුරට කරගෙන යන්න තියෙන පාඨමාලා ඒ වගේ දේවල් මොනවද? ඔව් ඒ වගේ දැන් අපිට පැහැදිලි කරන්න පුළුවන් ද ඔබතුමාට මොනවද ඒ තියෙන විකල්ප මාර්ග ඒ වගේ පාඨමාලා මොනවද කියලා?
මෙහෙමයි නාරද, අර කිව්වා වගේ අපි කියමුකෝ විද්‍යා විෂය ධාරාව කරපු දරුවන්ට තියෙනවා එයාලට එක එක කළමනා කරන පාඨමාලා, ඊට පස්සේ කොමර්ස් කරපු දරුවන්ට එහෙම නැත්නම් වාණිජ විෂය ධාරාව කරපු දරුවන්ට එයාලට තෝරගන්න පුළුවන් චාටර්ඩ් වගේ ඒ විදිහ, එහෙම නැත්නම් සිම්ස් ලිමා වගේව කරන්න පුළුවන්. එතකොට ආර්ට්ස් කරන දරුවෝ එයාලා බාහිර උපාධියක් වගේ එකක් තෝරගන්න පුළුවන්. ඔය විදිහ විකල්ප ගණනාවක් තියෙනවා ඇත්ත. ඔව් ඒ විදිහටම තාක්ෂණ විෂය ධාරාව හදාන්න දරුවන්ටත් ඉංජිනේරු තාක්ෂණයේ වේදා, ජෛව පද්ධති තාක්ෂණයේ වේවා, ඔය ඕනම දරුවෙකුට මොකක් හරි වෙලා විශ්වවිද්‍යාලයකට යන්න බැරි වුණොත් එයාලට විකල්ප ගණනාවක් තියෙනවා. සමහර ඒවා රජයේ ආයතන මගින් ඒ දරුවෝ විවිධ ඩිප්ලෝමා සඳහා බඳව ගන්නවා. සමහරවිට රජයේ ආයතන මගින් තියෙන විවිධ සහතික දෙන කෝසස්, එහෙම නැත්නම් අපි කියනවා සර්ටිෆිකේට් කෝසස් වල බඳ ගන්නවා. එහෙම නැත්නම් ඒ දරුවන්ට අවශ්‍ය නම් පුද්ගලික විශ්වවිද්‍යාලවලත් ලංකාවේ දැනට තියෙන සමහර පුද්ගලික විශ්වවිද්‍යාලවලට යන්න පුළුවන්. පුද්ගලික විශ්වවිද්‍යාල කිව්වම රජයේ යටතේ තියෙන රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල තියෙනවා. අපි ගත්තොත් කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධිතව තියෙන ෆුඩ් ටෙක්නොලොජි කියන කෝස් එක. ඒක 100%ක්ම අර සාම්ප්‍රදායිකව යන බඳවා ගැනීම ක්‍රමවේද වලින් නෙමෙයි යන්නේ. ඊට අමතරව පුද්ගලික ආයතන පුද්ගලික විශ්වවිද්‍යාල වලට කෙලින්ම යන්න පුළුවන්. ඊට අමතරව එතකොටේ පුද්ගලික සහ රාජ්‍ය ආයතන දෙකටම යන්න පුළුවන්. එතකොට එහෙම නැතුව අපි යමු රාජ්‍ය ආයතන වලට. අපිට බැරි වෙලා හරියේ දරුවේ කැම්පස් ගියේ නැත්තම් ආයතේ ධර්මවංග ගන්ට සූදානමින් ඉන්නවා නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශයේ යටතේ තියෙන වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලවලම ඩිප්ලෝමා විදිහට ගන්නවා. අපේ ගොඩක් දරුවෝ මේ වෙනකොට ඒව ගැන සෑහෙන දැනුවත්. අපි කියන ඒවට දරුවෝ සිංහල වචෙන්ට වඩා යලා ඒවට කියන්නේ විද්‍යායතන කියන එක. ඊට වඩා ගොඩක් දරුවෝ අතරේ ඒකට ප්‍රචලිත යුනිවර්සිටි කොලෙජ් කියන එක. එහෙම කිව්වහම අද වෙනකොට දරුවෝ දන්නවා. එතකොට ලංකාවේ ওই විදිහ යුනිවර්සිටි කොලෙජස් තියෙනවා හයක් තියෙනවා. ඔව් අනුරාධපුරේ තියෙනවා එකක්. ඊට පස්සේ රත්මලානේ තියෙනවා. කුලියාපිටියේ තියෙනවා. මාතර එකක් තියෙනවා. යාපනේ සහ බටන්ගල්ල තියෙනවා. එතකොට ඒ තියෙන යුනිවර්සිටි කොලෙජස් වල ඇතරම අපේ ජයෝපද තාක්ෂණේ හෝ අදාළ තාක්ෂණවේදී හදාරපු දරුවන්ට ඒ ලෝකයේ රැකියා වෙළඳ පොළම ඉලක්ක කරගත්ත ඒවා පදනම් කරගත්ත හරිම ප්‍රායෝගික පාඨමාලාවල් හඳුන්වලා දීලා තියෙනවා. මම උදාහරණයක් ගත්තොත් අපි ගමුකෝ රත්මලාන යුනිවර්සිටි කොලෙජ් එකේ ඒ යන දරුවන්ට යන්න පුළුවන් විලේපන වේදේ කියන එක. එහෙම නැත්නම් අපි කියනවා කොස්මෝටොලොජි කියන එක. ඒවා අලුත් සංකල්ප ලෝකෙට. හැබැයි රැකියා වෙළඳ පොළේ අද වෙනකොට සෑහෙන ඉල්ලුමක් තියෙනවා ඒ විදිහේ කෝසස් හදාරලා තියෙන දරුවන්ට. ඊට අමතරව යන්න පුළුවන් අපි කියනවා මොනවද ට්‍රැවල් ඇන්ඩ් ටුවරිසම් මැනේජ්මන්ට් වගේ ඒවාට. ඒවා මේ දවස්වල ඔය කොරෝනා ප්‍රශ්නේ නිසා නිහඬව තිබ්බට නමුත් හෙට දවසේ ලංකාවේ සංචාරක කර්මාන්තය ආයත් යථා තත්ත්වයට පත් වෙයි කියලා අපි සුබවාදීව බලනවා නාරද. ඉතින් එදාට අපේ දරුවන්ට ඒ ශේෂ්ත්‍රවල රැකියා වෙළඳ පොළේ සෑහෙන ඉඩක් ගන්න පුළුවන් ඒ විදිය ඒවට ගියොත්. ඊළඟට අපිට ගන්න පුළුවන් කොහෙද අපිට කතා කරන්න පුළුවන් ශ්‍රී ලංකා ජර්මන් පුහුණු ආයතනය වගේ ආයතනවල කෙලින්ම එයාලා ඔෆර් කරලා තියෙනවා. එයාලා ඉල්ලලා තියෙනවා ෆුඩ් ටෙක්නොලොජි, එහෙම නැත්නම් ආහාර තාක්ෂණය, ඊට පස්සේ ප්‍රොඩක්ෂන් ටෙක්නොලොජි වගේ ඒවා, එහෙම නැත්නම් නිෂ්පාදන තාක්ෂණය වගේ ඒවා NVQ5 වලට යනකන් යන ඒ කෝසස් තියෙනවා. ඒවා ඇත්තරම සාතික පත්‍ර පාඨමාලා විදිහට යන්නේ. ඉතින් ඒවට ගිහිල්ලා රැකියා වෙළඳ පොළට අපේ දරුවන්ට බොහොම ලේසියෙන් යන්න පුළුවන් ඒ විශ්වවිද්‍යාලවලට යන්න බැරි වුණොත්. ඊට අමතරව අපි ගමු නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශයේ යටතේ තියෙන කාර්මික විද්‍යාල. අපි කියන්නේ සාමාන්‍ය අපේ දරුවෝ කියන්නේ ටෙක්නිකල් කොලෙජස් කියලා. ඒවා ඊට අමතරව තාක්ෂණික විද්‍යාල කොලෙජ් ඔෆ් ටෙක්නොලොජි කියන ඒවයි. ඒවයි ඩිප්ලෝමා මේ වෙනකොට ඩිප්ලෝමා පාඨමාලාවන් තියෙනවා අපේ දරුවන්ට බොහොම ලේසියෙන් යන්න පුළුවන්. අපි ගමු කොහෙද අපි එකක් ගමු අපි නුවරකට යන් අපි මධ්‍යම පළාතේ ඉන්න දරුවන්ට අපි ඉලක්ක කරලාද කතා කරන්නේ. ඒක නිසා අපි දරුවෝ දන්නවත් දන්නේ මහනුවර තියෙන තාක්ෂණ විද්‍යාලය, එහෙම නැත්නම් කොලෙජ් ඔෆ් ටෙක්නොලොජි වල කෙලින්ම ආහාර තාක්ෂණය කියන ෆුඩ් ටෙක්නොලොජි කියන එකට ඒ දරුවන්ව බඳව ගන්නවා. එහෙම නැත්නම් අපි ගියොත් එහෙම කොහෙද ටෙක්නිකල් කොලෙජස් ළඟම නුවරට තියෙන දෙකක් ගන්න පුළුවන් දඹුල්ල කුලියාපිටිය මේ මධ්‍යම පළාතේ කිට්ටුයි. එතකොට ඒකේ ඒ දරුවන්ට දෙනවා ඒ දරුවන්ට ඇග්‍රිකල්චරල් ප්‍රොඩක්ෂන් ටෙක්නොලොජි කියන ඒ ඩිප්ලෝමා පාඨමාලාව බොහොම ලේසියෙන් හදාරන්න පුළුවන්. ඒ දරුවෝ මූලිකව ජයෝපද්‍ය තාක්ෂණයේ විෂය ධාරාව යටතේ විෂයන් තුනකට අවම වශයෙන් සාමාන්‍ය සාමර්ථ ලබාගෙන තියෙනවා නම්.
ඔව් දැන් ඔබතුමා මේ සාකච්ඡාවේදී පුන පුනාම කියපු දෙයක් තමයි මේ අපේ මේ තාක්ෂණවේදී විෂය ධාරාව හඳුන්වලා දෙන්නට කලින් මේ රැකියා වෙළඳ පොළ තුළ තිබ්බ රැකියාවන් සහ මේ දරුවන් ඉගෙනගෙන එළියට යන, ඒ කියන්නේ දරුවන් ඉගෙන ගන්න පාඨමාලා අතර යම්කිසි නොගැලපීමක් තිබ්බ බව. ඉතින් දැන් මේ තාක්ෂණවේදී විෂය ධාරාව මේ පද්ධතියට හඳුන්වා දීමත් එක්ක දැන් මේ තාක්ෂණවේදී ඉගෙනගත් දරුවෙකුට මේ රැකියා වෙළඳ පොළ තුළ තියෙන රැකියා අවස්ථාවන් මොනවද? අපිට ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද ඔබතුමාට?
ඔව් නරද, ඇත්තටම හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. මොකද අපි අර මුලින්දම්ම කිව්වා ලංකාවේ තිබ්බ ලොකුම ප්‍රශ්නේ තමයි විශ්වවිද්‍යාල පද්ධතිවල දෙනවා විවිධ උපාධි පාඨමාලා. හැබැයි ඒ දරුවෝ අවුරුදු 4ක් ඉගෙනගෙන ඊට පස්සේ ඊට කලින් අවුරුදු 2ක් උසස් පෙළ කරලා එතනින් එළියට ගියාට පස්සේ යාළගේ ඒ උපාධියට ගැළපෙන රැකියාවක් වෙළඳ පොලෙන් යාලට හොයාගන්න අමාරුයි. ඉතින් ගොඩාක් වෙලාවට දකින්නවා ඇති ඒ දවස්වල ඔය ලිප්ටන් වටරවුමේ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය, අර සංගමය මේ සංගමය කියලා පිහිටවගෙන ඒ දරුවන්ට ඕනේ විරෝධය පාන්ට රජයට බල කරන්න ඕනේ රැකියාවක් දෙන්න කියලා. එතෙන්දී ඉතින් රජයේ රැකියාවක් විදිහට රජයේ රැකියාවක් දෙනවා. ඉතින් ඒවයි ඵලදායිතාවේ ප්‍රශ්න තියෙනවා. ඉතින් රජයකට විතරක් රටක රැකියාව වෙළඳපොළ පුරවන්න බෑ. මොකද රටේ තියෙන නිෂ්පාද වලින් සැලකිය යුතු ප්‍රමාණයක් මේ වෙනකොට පුද්ගලික ව්‍යවසායකයෝ පුද්ගලික අංශය දන්නවා. නමුත් ඒ පුද්ගලික අංශයෙන් ඒ උපාධිධාරීන් බාර ගන්න කැමති නැති ප්‍රශ්නයක් තිබ්බා. මොකද එයාලට ගැළපීමක් නැතිකම, එයාලගේ යන ඒ ඉන්ඩස්ට්‍රීස් වල එහෙම නැත්නම් කර්මාන්තවල මූලික දැනුමක් ඒ දරුවන්ට තිබෙන්නේ නැහැ. එතකොට ඒකට විකල්පයක් විදිහට තමයි ඔය තාක්ෂණවේදය හඳුන්ලා දුන්නේ. ඒකට ඒ එතකොට රැකියාව වෙළඳපොළේ මොනවද තිබ්බ වේකන්සිස් එහෙම නැත්නම් හිඩැස් ඒවා හොයලා තමයි දරුවන්ට උගන්නන්නට මූලිකව විශ්වවිද්‍යාල පද්ධතිය කටයුතු කරගෙන යන්නේ දැනට. එතකොට මම උදාහරණයක් කියන්නම්. ඔය ඉංජිනේරු තාක්ෂණවේදයට අදාළව දැන් අවුරුදු කිහිපයක ඉරිච්ච සිද්ධියක්. ඔය ලංකාවේ කලම්බ ඩොක්යාඩ් කියන එකේ ඒ කම්පැනි එකට අදාළව තියෙන ඒ ආයතනයක යම් රැකියා වගයක් ආවා. ඒ කාලේ ඒ පඩිය රුපියල් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක්. එතකොට පත්තරේට කිහිප සැරයක් මෙයාලා මේ දැන්වීම් දාලා තිබ්බා, ඇඩ්වර්ටයිස් කරලා තිබ්බා අපේ ආයතනේ මෙච්චර පඩියක් දෙනවා මේ විදිහ 100ක් ඕනේ කියලා. ඉතින් ඒ ඇඩ් එක එක මාස සතියක දානවා, ඊළඟ සතියේ දානවා, ඊළඟ සතියේ ආයෙත් දානවා. හැබැයි ඒත් හිටියේ නැහැ. අන්තිමට මට මතකයි ඔය ජාතික අධ්‍යාපන ආයතනයේ පවා එතන ඉන්න ඒ ඉන්න කතිකාචාර්යවරුන්ට පවා ඉල්ලලා තිබ්බයි ආයතනයෙන් මෙහෙමයි කවුරු හරි ඉන්නවා නම් ඒකට යොමු කරන්න කියලා. සහ ඒ විදිහට පුද්ගලික මට්ටමින් කතා කරලා තිබ්බා. එකම එක කෙනෙක් විතරක් රැකියාවට ලංකාවෙන් බැඳලා තිබ්බා. එයාගේ උපාධිය තිබ්බේ ඉන්දියාවේ. එතකොට ඒකට බඳවගත්ත 100ක් හරි හොම් ප්‍රමාණයක් ඒ සියලුම අය අන්තිමට රැකියාවට බඳවගත්තේ ඉන්දිය ජාතිකයෝ. ඒ කියන්නේ ලංකාවේ රැකියාව වෙළඳපොළ තියෙනවා ඉහළ පඩියක් එක්ක අන්තිමට පිටරට අය වැඩ කරනවා. ඒ ඔය මම කතා කරේ ඉංජිනේරු තාක්ෂණවේදයට අදාළව. අපි ගත්තොත් ජයඋපදේ තාක්ෂණයට එන්න ලංකාවේ ඇග්‍රිකල්චර් කියන සෙක්ටර් එක ඉස්සර තමයි අපේ මිනිස්සු ඇග්‍රිකල්චර් කරේ මඩ ගාගෙන එහෙම නැත්නම් පස් ගාගෙන උදැල්ලෙන්. අද ඇග්‍රිකල්චර් වල එහෙම නැත්නම් කෘෂිකර්මාන්තයේ අති දියුණු තාක්ෂණය ලංකාවෙත් පාවිච්චි කරනවා. ලෝකේ යන තාක්ෂණයන් හරිම වේගෙන් ලංකාවටත් එනවා. ලංකාවේ සමහර භෝග වගා කරන ආයතන තියෙනවා. ඒවා ලොකු ෆාම්ස් තියෙනවා. එයාලගේ පොහොර ටික දෙන්නේ කම්පියුටරෙන් තමයි. මැෂින් එකෙන් එන්ටර් කරාම පොහොර ටික ඔක්කොම යනවා. ඊට පස්සේ එයාලගේ ගවපාලනේ සියලු අති දියුණු තාක්ෂණයන් පාවිච්චි කරනවා. හරකෙක් එයා පැටියා දාන්න කලින් සංසේචනය කරන්න කලින් ගෑනු සතෙක්ද පිරිමි සතෙක්ද කියලා දැනුවත් වෙන තාක්ෂණය අපේ ලංකාවේ දැන් තියෙනවා. ඊට පස්සේ අපේ ගත්තොත් එහෙම අපි කුකුල් ෆාම්ස් තියෙනවා ලොකු ලොකු කම්පැනිස් වල. ඒ කුකුල් ෆාම් එකේ සියලුම මේවා ස්වයංක්‍රීයකරණය කරලා තියෙන්නේ. ඒ කුකුල් පැටවුන්ට දෙන ආහාර, ආලෝකය, සාපේක්ෂාර්ථතාවය සියලුම පරිසර සාධක 100%ක්ම පාලනය කරලා අති දියුණු තාක්ෂණයන් පාවිච්චි කරලා ඉහළ අස්වැනු වලට යනවා කෘෂිකර්ම ශේෂ්ඨයේ. නමුත් අවාසනාව කියන්නේ නාරද ඒ තාක්ෂණය පාවිච්චි කරන්නේ ඒ තාක්ෂණයට බාරවින්න ඒ මිනිස්සු ගොඩක් වෙලාවට අපි කෘෂිකාර්මික කියලා හංවඩු ගැව්වට අපි කෑ ගැව්වට තැපිල්ලුවාට ගොඩක් වෙලාවට ඒ ටෙක්නොලොජි එක හැන්ඩල් කරන්නේ සමහර වෙලාවට ඊශ්‍රායල් ජාතිකයෝ. එයාලට ලොකු පඩි අපි දෙනවා. එහෙම නැත්නම් තායිලන්ත ජාතිකයෝ, සමහරලාට ඉන්දියන් ජාතිකයෝ ඉන්නවා, ෆිලිපීන් ජාතිකයෝ ඉන්නවා. ඒතකොට එයාලා තමයි ওই තාක්ෂණය කියන එක ටෙක්නොලොජි එකේ ඉන්ඩස්ට්‍රීස් වල හැන්ඩල් කරන්නේ. එතකොට අපේ රටේ ඉතිරි කරගන්න පුළුවන් සල්ලි ටික තමයි අපි එළියට ගලා යන්නේ. අනිත් පැත්තෙන් අපේ දරුවෝ රැකියාව වෙළඳ පොලේ රැකියා නැතුව පොලිමි ඉදිද්දී එහෙම නැත්නම් ස්ට්‍රයික් කරද්දී එහෙම නැත්නම් එයාලා විරෝධතා පදිද්දී පිටරට මිනිස්සු ඇවිල්ලා අපේ ඒ වෙයි ලාභාංශ වලින් කොටසක් අරන් යනවා. ඇයි? හේතුව තමයි අපේ රැකියාව වෙළඳ පොලට අපේ උපාධිධාරීන් නොගැලපීම. ඉතින් හෙට දවසේ ඔය කියන ආයතන වලට අපේ දරුවන්ට අවස්ථාවන් හිමි වෙයි ඒ වෙයි ඉහළ රැකියා ඒ තාක්ෂණවේදියත් එක්ක යන්න. ඊට අමතරව අපේ ගොඩාක් විශ්වවිද්‍යාල පාඨමාලා තියෙන්නේ ඍජු රැකියා පදනම් කරගෙන. එතකොට ඒ සාම්ප්‍රදායික ඒ උපාධිවල යම් වෙනස්කමක් මේ පාර තාක්ෂණවේදය විෂය ධාරාව හදාන දරුවන්ට දීලා තියෙනවා. ඒ කියන්නේ ඒකේ අදහස් කරන්නේ මම රැකියා වෙළඳ පොළ කියන එක තවත් කෙනෙක් මත යැපෙන රැකියාවක ඉන්නව වෙනුවට අර තමන්ගේ ස්වයන් රැකියාවක් දියුණු කරගන්නට එයා ව්‍යවසායකයෙක් විදියට කොහොමද ගොඩ එන්න ඕනේ කියන කාරණයට සෑහෙන පදනමක් තාක්ෂණවේදී විෂය ධාරාවේ දාලා තියෙනවා. එතකොට අවශ්‍ය නම් දරුවෙකුට යම් කෙනෙකුට ඕනනම් එයාට උපාධියක් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ අදාළ පාඨමාලාවක් හදාගන්න පුළුවන්. හෝ ඒව නැතුව එයාටම ව්‍යවසායකයෙක් විදියට ගොඩ එන්න පුළුවන් ක්‍රමවේදයක් ඒ දරුවන්ට ඔය විෂය ධාරාවේ හඳුන්ලා දීලා තියෙනවා. මම කිව්වා වගේ ප්‍රායෝගික පරීක්ෂණ ඇතුලේ මම සරල උදාහරණයක් ගන්නම්. යම් කිසි දරුවෙක් එයා ප්‍රගුණ කරනවා යම් ආහාර නිෂ්පාදන ක්‍රියාවලියක්. ඉතින් එයාට පුළුවන් ව්‍යවසායකෙක් විදියට එයාට පටන් ගන්න. දැන් 2015 පටන් ගත්ත දරුවෝ අපි දන්න දරුවෝ ඉන්නවා. එක දරුවෙක් ඉන්නවා එයා පොලිතීන් ප්‍රතිචක්‍රීකරණය කරලා කෑගල්. එයා දැන් සෑහෙන යාගින් ව්‍යාපාරයක් විදියට 2015 පළවෙනි පාර උසස් පෙළ පෙනී සිටපු දරුවෙක් මේ මහනුවරට ආසන්න දිස්ත්‍රික්කේ. ඒ දරුවා සෑහෙන දුරක් ගිහිල්ලා තියෙනවා මේ වෙනකොට. එයාගේ තම වයස පොඩි දරුවෙක්. ඊට පස්සේ මධ්‍යම පළාතෙම ඔය අපිට හම්බෙනවා දරුවෙක්. එයා දඹුල්ලට ආසන්න ප්‍රදේශයක ඒ ආසන්න ඉස්කෝලෙක ගිහිල්ලා තියෙන්නේ. ඒ දරුවාගේ ගොවිපලක් පටන් ගන්නවා. ගොවිපලක් පටන් ගන්නවා ගවීන් කීප දෙනෙක්ගේ. අද වෙනකොට ඒ දරුවා සෑහෙන ඉහළ මට්ටමක ව්‍යාපාරිකයෙක් විදියට හොඳ ව්‍යවසායකයෙක් විදියට සැලකිය යුතු ආදායමක් ලබන ගන්නට ඇවිල්ලා තියෙනවා එයාගේ ඒ වයසේ අඩුකමත් එක්ක. ඉතින් ඕන්නම් කෙනෙකුට පුළුවන් අර සාම්ප්‍රදායිකව රැකියාව වෙළඳ පොලේ රැකියාව තව කෙනෙක් මත එල්ලිලා ඉන්නවා වෙනුවට එයාලටම එයාලගේ ව්‍යාපාරයක් දියුණු කරන්න හොඳ පදනමක් දාලා තියෙනවා තාක්ෂණවේදී විෂය ධාරාවෙන්.
ඔව් නයන මහත්මයා, අපි දන්නවා මධ්‍යම පළාත ගත්තාම අති විශාල ප්‍රදේශයක පැතිරුණු පළාතක්. විවිධාකාර භූ විෂමතාවයන් ඒ වගේම විවිධාකාර දුෂ්කරතා මැද්දේ වැඩ කටයුතු කරගෙන යන ප්‍රදේශ තියෙනවා. ඉතින් මේ අපි මේ කතා කරන වැඩපිළිවෙල ඇතුලේ මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පැත්තෙන් ගත්තාම ක්‍රියාත්මක වෙන වැඩසටහන් වැඩපිළිවෙල මොනවද? ඒ පිළිබඳව අපිට පැහැදිලි කිරීමක් කරොත්.
මෙහෙමයි, ඇත්තටම අර කිව්වා වගේ මධ්‍යම පළාත කියන එක එහා පැත්තෙන් දඹුල්ල සීගිරියෙන් පටන් අරගත්තාම අනිත් කෙළවර අපි ඌව පැත්තට යනකොට හග්ගල්ට යනකන් යනවා. ලොකු දුෂ්කර ප්‍රදේශ තියෙනවා, ප්‍රවාහන පහසුකම් අඩුයි, ඔය විදිය කාරණා. එතකොට ඒක එකක්. දෙවෙනි කාරණේ තමයි ඔය තාක්ෂණවේදය ඉස්කෝලේක ක්‍රියාත්මක කරන්නට නම් අපිට ඕනේ ප්‍රධානම ඒකක තමයි අපි කියනවා තාක්ෂණ පීඨයක් කියලා විශේෂිත විද්‍යාගාරයක් තියෙන්න ඕනේ. එතකොට ඔය විද්‍යාගාරය ඇතුළේ උපකරණ නවීන තාක්ෂණයේ තියෙන්න ඕනේ, උපකරණ තියෙන්න ඕනේ. එතකොට සම්පූර්ණ ඔය ටික ඔක්කොටම සාමාන්‍යයෙන් රුපියල් කෝටි 6ක විතර වියදමක් යනවා. එතකොට ඇතර මධ්‍යම පළාතේ අපි සතුටු වෙන්න ඕනේ. හේතුව තමයි අපේ මධ්‍යම පළාත ඒ කියන්නේ ලංකාවේම මුලින්ම තාක්ෂණවේදය හඳුන්ලා දෙනකොට පාසල් 250කට ආසන්න ප්‍රමාණයකට තමයි තාක්ෂණ පීඨ කියන ඒවා ලබා දුන්නේ. එතනින් ලංකාවේ පළාත් නමෙන් වැඩිම ප්‍රමාණයක් තාක්ෂණ පීඨ හම්බුනේ අපේ පළාතට. හේතුව අපේ පළාතේ සමහරලාට ඒ කියන්නේ ළඟ ළඟ ඒ කියන්නේ කිලෝමීටර ගාන අඩු වුණාට ඒ එක ප්‍රදේශකින්දන් තව ප්‍රදේශයකට යන්න ගමනාගමන සහ ඒ යටිතල පහසුකම් වල තියෙන දුෂ්කරතාත් එක්ක. එතකොට අපිට ඒතොර ලංකාවේ එහෙම තිබිලා අපේ මේ වෙනකොට පාසල් 50 ගානක තාක්ෂණ විද්‍යාව තාක්ෂණ වේදයේ විෂය ධාරාව ක්‍රියාත්මක වෙනවා. සමහර පාසල් තියෙනවා තාක්ෂණවේදය පටන් ගත්තා, නමුත් එයාලට මූලික පහසුකම් නැති වුණාට එයාලා අනිත් ඒ පීඨයක් තියෙන පාසල් සමග බොහොම සහයෝගයෙන් ඒ ක්‍රියා එයාලට ඒ දරුවන්ට අවශ්‍ය පහසුකම් බෙදා හදා ගන්නවා අපි දැක්කා. ඉතින් අපේ මධ්‍යම පළාතේ අපි දකින දේ කලින් අපේ හිටපු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂතුමා EPTK ඒකනායක මහත්තුමා සහ වර්තමාන පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂතුමා අමරසිරි පියදාස මහත්මයාගේ පූර්ණ ආශිර්වාදය අපේ ඒ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ඒ කටයුතු වෙනුවෙන් සහයෝගය අපිට ලැබෙනවා. එතනදී අපි මතක් කරන්න ඕනේ අපේ විෂය සම්බන්ධීකරණ නියෝජ්‍ය අධ්‍යක්ෂතුමිය ශ්‍රී පාලි ධනවංශ මහත්මිය එතුමියගේ උපරිම ධාරිතාවය ඒ වෙනුවෙන් යොදවලා තියෙනවා. ඉතින් අපේ මධ්‍යම පළාතේ අපේ දරුවන්ට තියෙන ශක්තියින්ගෙන් ලොකුම ශක්තිය තමයි අපේ ගුරු මණ්ඩලය. අපේ ඒ තාක්ෂණවේදය සඳහා ඉන්න ගුරු මණ්ඩලය හරිම පරිත්‍යාගයක් කරනවා ඒ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඉහළට ගෙන. මොකද මේක නාරද අලුත් විෂය ධාරාවක්, ගුරුවරුන්ටත් අලුත්, පාසල්වලට අලුත්, විදුහල්පතිලාට ඒක අලුත් දෙයක්. එතකොට දැන් තමයි ඒක යම් යම් ක්‍රමවේදවලට ඒක සෙටල් වීගෙන එහෙම නැත්නම් ඒක හරි ක්‍රමවේදයන් වලට අපේ විෂය ධාරාව පාසල් වල යොමු වෙලා තියෙන්නේ. ඉතින් එතෙන්දී අපේ ඒ විශේෂයෙන් ගුරු මහත්මීන් අපි දකිනවා අපි යනකොට පළාත පුරාම ලොකු මහන්සියක් ගන්නවා ඒ ප්‍රායෝගික පරීක්ෂණ කරන්න ප්‍රායෝගිකව තියෙන ගැටලු කොහොම හරි ජය අරගෙන ඒ සමහර වෙලාවට අපි දකිනවා ඉංජිනේරු තාක්ෂණවේදය කරන ඒ ගුරුවරු ටික එකතු වෙලා එයාලගේ ප්‍රායෝගික පරීක්ෂණ තියෙන ඒ එක්සෑම් එක තියෙන්න කලින් මාසෙකට දෙකකට කලින් ඒ බඩු ටික ඔක්කොම අරගෙන වාහන ටිකක් අරගෙන ඒ හැම ඉස්කෝලයක්ම පළාතේ ආවරණය වෙන්න ගිහිල්ලා ඒ ප්‍රායෝගික පරීක්ෂණ ටික කරලා දෙනවා. ඉතින් ඒක ඒ ගුරුවරුන්ගේ කැපවීම නැත්තම් ඒ දේ කරන්න අමාරුයි. ජෛව පද්ධති තාක්ෂණය ගත්තත් දැන් මේ දවස්වල නාරද දන්නවා කොරෝනා වසංගතයත් එක්ක පාසල් පද්ධතිය අඩපණ වෙලා තියෙන්නේ. නමුත් අපේ ගුරුවරු එහෙම වුණා කියලා ඒ දේ අතහැරලා නැහැ. එක එක ඒකක පරීක්ෂණ හඳුන්වලා දීලා නොඑක් උපක්‍රම පාවිච්චි කරලා ඒ දරුවන්ට කොහොම හරි පණිවිඩේ මේ තියෙන පරිසරයේ උපරිම මට්ටමයට ගෙනියන්න සැලසුම් කරලා තියෙනවා. ඉතින් ඒ වෙලාව මේක අවස්ථාවක් කරගන්නවා මම අපේ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂතුමා සහ ඊට පස්සේ විෂය භාරවින්නේ සංවර්ධන අධ්‍යක්ෂතුමා ඊට පස්සේ අපේ විෂය භාරවින්න ඒ සබ්ජෙක්ට් කෝඩිනේටර් එහෙම නැත්නම් විෂය සම්බන්ධීකරණය කරන ශ්‍රීපාලි ධනවංශ මහත්මිය ඇතුළු ඒ පිරිස එයාලගේ උපරිම ශක්තිය පාවිච්චි කරනවා. ඉතින් ඒ නිලධාරි මහත්මාත්මින්ට ස්තුති කරන්න මම අවස්ථාවක් කරගන්නවා අතරම නාරද මේ වෙලාව.
ඔව් දැන් අපේ සාකච්ඡාවේ මේ අවසාන භාගයටත් කිට්ටු වෙලා ඉන්නේ. නයන මහත්මයා මම කැමති දැනගන්න ඇත්තටම මේ අපේ මධ්‍යම පළාතේ තාක්ෂණවේදයේ විෂය ධාරාව හදාරන්නට බලාපොරොත්තුෙන් ඉන්න සිසු දරු දරියන්න ඒ වගේම දැනට තාක්ෂණවේදයේ විෂය ධාරාව හදාරන සිසු දරු දරියන්න තමන්ගේ මේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගෙන ඉදිරියට යන්න අවසාන වශයෙන් ඔබතුමාට දෙන්න තියෙන පණිවිඩය මොකද්ද? උපදේශය මොකද්ද කියලා අපි දැනගන්න කැමතියි ඔබතුමාගෙන්.
ඔව් නාරද. අපි කතා කරා මුලින්දම තාක්ෂණවේදයේ විෂය ධාරාව අපි තෝරගත්ත දරුවන්ට අද වෙනකොට එයාලා කොහෙද රැඳිලා ඉන්නේ? එයාලට මොන විදිය රැකියාව වෙළඳපොළක්ද තියෙන්නේ කියන කාරණා. එතකොට මෙතෙන්දී තාක්ෂණවේදයේ විෂය ධාරාව හඳුන්වලා දෙනකොට විශේෂ කාරණයක් සිද්ධ කරා. ඒ සඳහා තෝරා ගැනීමේදී ගණිතය සහ විද්‍යාව කියන විෂය ධාරාවන්ට සාමාන්‍ය සාමාර්ථයක්, ඒ කියන්නේ නිකම් අපි කියන ස්පාසයක් මූලික මේ පාස් එකක් තිබ්බොත් ඒක හොඳටම ප්‍රමාණවත් ඒ දරුවන්ට ඒ විෂය ධාරාව හදාරන්න. සමහර වෙලාවට අපි දකිනවා අපේ දරුවෝ අනියත බයක් ඇති කරගෙන තියෙනවා තාක්ෂණය විෂය ධාරාව තෝරගන්න ගණන් වලට විද්‍යාවට A1ක් B1ක් ඕනි කියලා. සමහරවිට අපි දකිනවා ඉස්කෝලවලනුත් සමහර වෙලාවට ඒ විෂය ධාරාවට තෝරගන්න ගියාම ඒ ගණන් වලට විද්‍යාවට A පාස් එකක් B පාස් එකක් නැත්තම් තෝරගන්න නැති වෙලාවල් තියෙනවා. ඉතින් මම මේක අවස්ථාවක් කරගන්නවා අපේ දරුවන්ට ඉල්ලන්න ඔයාලගේ ගණන් වලට S1ක් විද්‍යාවට S1ක් තියෙන දරුවෝ ඕනි තරම් අපේ තාක්ෂණවේදී විෂය ධාරාවේ විශ්වවිද්‍යාලවලට තේරලා තියෙනවා දිස්ත්‍රික්කේ ඉහළම ප්‍රතිඵල පෙන්නලා. ඊට පස්සේ ඒ කියන්නේ ඒකෙදි බල ඒ කියන්නේ ඒක අදාළ වෙලා නැහැ ඕලවල් ප්‍රතිඵල. ඉතින් පාසල් වල අපේ විදුහල්පති මහත්මීන්ට සහ ගුරුවරුන්ට බොහොම කාරුණිකව ඉල්ලා සිටිනවා අපිට පුළුවන් නම් අපේ දරුවන්ගේ අර කිව්වා වගේ ගණන් විද්‍යාවට S පාස් එකක් තියෙන අය කෙනෙක් ඉල්ලනවා නම් තාක්ෂණයේ විෂය ධාරාව තෝරගන්න ඒ දරුවට ඉඩ දෙන්න. මොකද ඒ දරුවගේ අර පොතේ තියෙන එයාගේ පාඩම් කිරීමේ හැකියාව නැති වුණාට එයාට මාවත් ගණනාවක් තියෙන නිසා ඒ දරුවගේ යම් ප්‍රතිඵලයක් ඒ දරුවා සාධාරණයක් කරයි. ඊළඟ කාරණේ තමයි මට මතක් කරන්න ඕනේ ඔය තාක්ෂණ පීඨ හදන්න ඇත්තටම ආසියානු සංවර්ධන බැංකුවෙන් ලොකු ණයක් ලංකාවේ රජය ගත්තා. එතකොට ඒ ණය ගෙවන්නේ කවදා හරි දවසක ඉස්සරහ අපේ ඉපදෙන්න ඉන්න දරුවෝ. ඉතින් ඒ සල්ලි අපේ ඉපදෙන්න ඉන්න දරුවෝ උකස් කරලා තමයි අපි අද දවසේ තාක්ෂණ පීඨවල අධ්‍යාපන කටයුතු වල යෙදෙන්නේ. ඉතින් මම දරුවන්ගෙන් ඉල්ලලා සිටිනවා අවසාන වශයෙන් ඒ ඉපදෙන්න ඉන්න දරුවෝ අපි උකස් කරලා ඒගත් දේවල් වලින් ඉපදෙන්න ඉන්න අපේ දරුවන්ට සාධාරණයක් කරන්න, ඒවයි වරප්‍රසාද ගන්න, ඒවයි තියෙන උපකරණ, ඒවයි තියෙන සම්පත් පාවිච්චි කරන්න අනාගතයටත් ඉතිරි කරලා එතකොට තමයි ඒ දරුවන්ට ඉපදෙන්න ඉන්න දරුවන්ට අපි සාධාරණයක් කරාවෙන්නේ. බොහොම ස්තුතියි.
ස්තුතියි නයන මහත්මයා අද වැඩසටහනත් එක්ක සම්බන්ධ වුණාට. ඉතින් අද අපිත් එක්ක සම්බන්ධ වුණේ මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ජාතික මට්ටමේ සම්පත්දායක DM නායන ප්‍රදීප් මහත්මයා.